සුපුරුදු පරිදි අදත් අප එක්වන්නේ රුහුණු ගුවන්විදුලිගේ නේන ගුරු ගෙදර වැඩසටහන සමග. ඔබ අප පෙරේදා දිනේ ඊයේ දිනේ එකිනෙක හමු වී සාකච්ඡා කරා ශ්‍රේණියෙහි දෙවන වාරයට නියමිත බලගූර්ණය සහ බ්‍රමණ ආචරණය යන කොටස් අප සාකච්ඡා කළා. ඔබට හිතී මතක ඇති මම ඔබ සමග සාකච්ඡා කළා, අපි කතා කරා බලගූර්ණයක් කියන්නේ මොකක්ද කියලා. ඔබට මතකද දරුවනේ, මේ බලගූර්ණය සම්බන්ධව බලපාන සාධක දෙකක් තිබෙනවා. එකක් තමයි වස්තුවක භ්‍රමණය කිරීමේ අදහසින් අප වස්තුව මත යොදන බලය. අනෙක් සාධකය වෙන්නේ භ්‍රමණ අක්ෂයේ සිට අප බල යොදන ස්ථානට, නැත්නම් අපි කියනවා බලයේ ක්‍රියාරේඛාවට පවතින ලම්බ දුර කියලා. මෙන්න මේ සාධක දෙක බලපානවා මෙන්න මේ බලගූර්ණයේ අගය කෙරෙහි. ඔබට මතකද අපි කතා කරා වස්තුවක් රේඛීයව චලනය කරන්න බලයක් අවශ්‍ය වුණාට වස්තුවක් භ්‍රමණය කරන්න, නැත්නම් සාමාන්‍ය විදිහකවත් කරකවන්න අපට අවශ්‍ය වෙන්නේ බලයක් නෙවෙයි, බලගූර්ණයක්. මෙන්න මේ බලගූර්ණය ලබා දීමේදී බලගූර්ණයේ විශාලත්වය මත එය භ්‍රමණය වන ආකාරය, භ්‍රමණ ආචරණය සිදුවන ආකාරය, ස්වභාවය වෙනස් වෙනවා. අද අපි කතා කරන්න හදන්නේ කලින් වගේම මෙන්න මේ බලගූර්ණයේ භ්‍රමණ ආචාරණයේ ඉදිරි පියවරක් සම්බන්ධව. අදත් ඔබ සමග සම්බන්ධ වන මා කරන්දිනේ ජාතික පාසලේ විද්‍යාචාර්ය ධම්මික චන්ද්‍රවංශ. එහෙනම් දරුවනේ, සුපුරුදු පරිදි අපි අදත් අපේ පාඩමට සම්බන්ධ වෙමු. අපි බලමු බලගූර්ණයක දිශාව සහ බලගූර්ණ යටතේ වස්තුව සමතුලිතව තියන්න පුළුවන් ආකාරය පිළිබඳව. නැවත මම ප්‍රකාශ කරනවා. අපි බලමු බලගූර්ණයක දිශාව සහ බලගූර්ණ යටතේ වස්තුවක් සමතුලිතව පවත්වා ගැනීම ආකාරය පිළිබඳව. අපි මේම දෙයක් හිතමු. දැන් ඔබ බොහෝ විට ඔබට අත්දැකීමකින් මම පාඩම් පටන් ගන්නම්. අප තරාදිය පාවිච්චි කරලා යම් භාණ්ඩයක ස්කන්ධේ නැත්නම් බර කිරණ අවස්ථාව සලකා බලමු. දැන් තරාදිය සාමාන්‍ය අවස්ථාවේ පවතින්නේ එහි සිරස් තලයේ පවතිනවා. අපි එක් පැත්තකට තරාදිපටියක් යොදනවා සමගම ඔබ දකිනව දරුවනේ, එම තරාදිපඩියේ දූ පැත්ත පහත් වෙනවා. එයට හේතුවක් තිබෙනවා. ඒ තමයි තරාදිය පඩිය අපි යෙදූ අවස්ථාවේදී එහි ඇතිවෙනවා බලගූර්ණයක්. එම බලගූර්ණය නිසා එම තරාදියේ අක්ෂය, එම තරාදිය වම්පසට හෝ දකුණු පසට භ්‍රමණයක් සිද්ධ වෙනවා. හොඳයි, ඊළඟට අපි ඊළඟ පියවර සලකා බලමු. මෙම තරාදියෙහි අනෙක් පැත්තට ඊට සමාන භාණ්ඩ ප්‍රමාණයක් දැමුවා කියලා අපි හිතමුකු. මෙන්න මේ විදියට තරාදියේ අනිත් පැත්තට යම් භාණ්ඩ ප්‍රමාණයක් දමනකොට ඔබ දකිනවා තරාදිය තිරස්ව යම් ආකාරයක සමතුලිත බවක් ඇති කරගන්නවා. දෙපැත්තම ස්කන්ධයන් සමාන වූ අවස්ථාවක, එසේත් නොවේනම් දෙපැත්තම බලයන් සමාන වූ අවස්ථාවක තරාදිය සෑම විටම තිරස්ව පවතිනවා. දරුවනේ, මෙම උදාහරණයෙන් අපට පැහැදිලි කරුණක් තිබෙනවා. පළමු අවස්ථාවේ අපේ දූ පඩිය නිසා තරාදියේ ඇති වුණා බලගූර්ණයක්. මේ බලගූර්ණය නිසා එය වාමාවර්තව භ්‍රමණය වූ කියලා අපි හිතමු. දෙවැනි අවස්ථාවේ අපි එහෙට දැමු අමතර බර නිසා මේ ඇති වුණා දක්ෂිණාවර්ත බලගූර්ණයක්. මෙන්න මේ බලගූර්ණ දෙක සමාන වූ අවස්ථාවේ තමයි මෙන්න මේ තරාදිය සිරස්ව, එහෙම නැත්නම් සමතුලිතව පැවතියේ. දරුවනේ, මේ සිදුවීමත් එක්ක අපට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා. ඒ තමයි යම් දණ්ඩක් භ්‍රමණය වෙන්න පුළුවන් විදියට මැදින් සවි කරලා තිබෙනවා නම් එහෙට වාමාවර්ත බලයක් යොදලා එහි වාමාවර්ත බලගූර්ණයක් ඇති කළ හැකි. තරාදී සිදුනෙත් ඒ දේම තමයි. තරාදියට පඩියක් දැම්මම එහි ඇති වූ බලය නිසා එහි බලගූර්ණයක් ඇති වුණා. මේ නිසා තරාදිය එක් පැත්තකට භ්‍රමණය වුණා. ඒ වගේම දරුවනේ යම් මැදින් සවි කළ මෙවැනි දණ්ඩක දක්ෂිණාවර්ත බලයක් ඇති කළහොත් අපිට එහි දක්ෂිණාවර්ත බලගූර්ණයක් ඇති වෙනවා. එවිට එම දණ්ඩ දක්ෂිණාවර්තව කැරකෙන්න උත්සාහ කරනවා. මෙම සිදුවීම් දෙකම එකට සිද්ධ වුණොත් නැවතත් මම ඔබට කියනවා යම් දණ්ඩක් මත අපේ වාමාවර්ත බලයකින් වාමාවර්ත බලගූර්ණයකුත් දක්ෂිණාවර්ත බලයකින් දක්ෂිණාවර්ත බලගූර්ණයකුත් ඇති කළහොත් කුමන සිදුවීමක් සිදුවේද ඔබ සිතින් මෙනෙහි කරගන්න. මේ වගේ අවස්ථාප ඕන්තරම් දැක තිබෙනවා. දරුවනේ මෙම දක්ෂිණාවර්ත බලගූර්ණයත් වාමාවර්ත බලගූර්ණයත් යම් අවස්ථාවක සමාන අගයන් වුවහොත් මෙම දණ්ඩ සමතුලිතව පවතිනවා. එනම් නිශ්චලව පවතිනවා. භ්‍රමණේ නොවී පවතිනවා. හැබැයි දක්ෂිණාවර්ත බලගූර්ණයත් වාමාවර්ත බලගූර්ණ අතර යම් වෙනසක් පැවතියහොත් මොකක් සිදුවන්නේ? ඔබට පැහැදිලි එම බලගූර්ණ දෙකෙන් වැඩි බලගූර්ණයේ සිටින දිශාවට දණ්ඩ භ්‍රමණය වෙනවා. උදාහරණයක් අපි සලකමු. යම් අවස්ථාවකදී තරාදියක් වැනි උපකරණයක දක්ෂිණාවර්ත බලගූර්ණයක් ඇති වෙනවා නිව්ටන් මීටර් 4ක. වාමාවර්ත බලගූර්ණයක් ඇති වෙනවා නිව්ටන් මීටර් 3ක. දරුවනේ මේ බලගූර්ණ දෙ සමාන නැහැ. ඒ නිසා නිව්ටන් මීටර් 4 වැඩි බලගූර්ණයේ දිශාවට එම දණ්ඩ භ්‍රමණය වීමක් සිද්ධ වෙනවා. හැබැයි මෙවැනි අවස්ථාවක බලගූර්ණ දෙකම සමාන වෙනවා නම් අගයෙන් මෙම දණ්ඩ සමතුලිතව තියෙන්න පුළුවන්. හොඳයි දරුවනේ, අපි අවධානය යොමු කරමු අපේ පෙළ පොතේ 190 පිටුව. එහි තිබෙනවා 16:6 රූපය. ඔබට පැහැදිලි? හොඳින් නිරීක්ෂණය කරන්න. එහි ඕ කියලා ලක්ෂයකින් දණ්ඩක් භ්‍රමණය විය හැකි පරිදි සකස් කොට තිබෙනවා. මෙහි ඔබට පෙනෙනවා D1 දුර ප්‍රමාණයකින් F1 බලයකුත් D2 දුර ප්‍රමාණයකින් F2 බලයකුත් යෙදී තිබෙනවා. මෙම F1 බලය නිසා මෙහි බලගූර්ණයක් ඇතිවෙනවා. එම බලගූර්ණය ඇතිවන්නේ දක්ෂිණාවර්තව. ඒ වගේම F2 බලය නිසා මෙහි බලගූර්ණයක් ඇතිවෙනවා. ඒ ඇතිවන්නේ වාමාවර්තව. මෙම දණ්ඩ සමතුලිතව තිබීමට නම් මෙම F1 නිසා ඇතිවන බලගූර්ණයත් F2 නිසා ඇතිවන බලගූර්ණයත් සමාන විය යුතුයි. යම් විදියකින් F2 නිසා ඇතිවන බලගූර්ණේ වැඩිවීමක් සිදුවහොත් F2ට වඩා F1 බලයේ දෙසට මෙම දණ්ඩ භ්‍රමණය වීම වැළැක්විය නොහැකි. හොඳයි දරුවනේ, දැන් ඔබට පැහැදිලි ඇති බලගූර්ණ යටතේ වස්තුවක් සමතුලිතව පවතින ආකාරය පිළිබඳව. දැන් ඔබ දන්නවා ඔබ කලින් පාඩමකදී සාකච්ඡා කළා වස්තුවක සමතුලිතතාවය ගැන. එහෙදි අපි කතා කරේ බලගූර්ණේ නෙමෙයි, බලය සම්බන්ධව. ඒකට හේතුවක් තිබෙනවා. ඔබ බොහෝ විට කලින් පාඩම්දි කතා කළේ රේඛීයව චලනය වන වස්තුවක් ගැන. මම ඔබට කිව්වා රේඛීයව චලනය වන වස්තුවක සමතුලිත බව කෙරෙහි බලපාන්නේ ඒ මත ක්‍රියා කරන බලය. හැබැයි මෙහි සමතුලිතතාව කියන බලපාන්නේ බලය නෙමෙයි, භ්‍රමණය වන වස්තුවක සමතුලිතතාව කෙරෙහි බලපාන්නේ ඒ මත ක්‍රියා කරන බල ගුණය. මම නැවත ඔබට මතක් කරන්නම්, බල ගුණ දෙකක් යටතේ වස්තුවක් සමතුලිතව පවතින නම් කුමක්ද විය යුත්තේ? ඔව්, ඔබ නිවැරදි. අපි සිදු විය යුත්තේ දක්ෂිණාවර්ත බල ගුණයත් එහි වාමාවර්ත බල ගුණයත් සමාන වෙන්න ඕන. සමාන වූත් විතරයි එම වස්තුව සමතුලිත පවතින්නේ. ඔබ නැවතත් අපි පෙළ පොතෙහි 190 පිටුව බලමු. ඒකදී ඔබට පේනවා දක්ෂිණාවර්ත බලගූර්ණය යම් වෙලාවක වාමාවර්ත බලගූර්ණ වෙනසක් සිද්ධ වුණොත් සම්ප්‍රයුක්ත බලගූර්ණයක් ඇති වෙනවා. සම්ප්‍රයුක්ත බලගූර්ණය කියලා කියන්නේ දක්ෂිණාවර්ත බලගූර්ණේ වාමාවර්ත බලගූර්ණේ පවතින වෙනසට. මේ වෙනස සම්ප්‍රයුක්ත බලගූර්ණේ වෙනවා. යම් වෙලාවක බලගූර්ණ දෙකක් මගින් වස්තුවක් සමතුලිතව තිබුණොත් එහි සම්ප්‍රයුක්ත බලගූර්ණය බිඳුවක් වෙනවා. එහි විලෝමය අපි ගත්තොත් මම මෙහෙම කියනවා, බලගූර්ණ දෙකක් සමාන වෙනකොට එහි සම්ප්‍රයුක්ත බලගූර්ණය බිඳුවක් වෙනවයි කියලා. හොඳයි දුවේ පුතේ, අපි දැන් යොමු වෙමු අපේ පෙළ පොතේ 191 පිටුව ආශ්‍රිතව තිබෙනවා. ඔබ හොඳින් බලන්න. එහි තිබෙනවා නිදසුනක් ආශ්‍රයෙන් අපට මෙන්න මේ සිදුවීම පැහැදිලි කරපු අවස්ථාවක්. හොඳයි, ඔබ සූදානම් වෙන්න. මේ ගැටලුව නැවත ඔබ විසඳන්න උත්සාහ කරන්න. එතකොට ඔබට හොඳටම තේරෙයි මෙතන සිදුවෙන්නේ කුමක්ද කියලා. ඔබට පේනවා එක්තරා දණ්ඩක් මැදින් විවර්තනය කර තිබෙනවා. එහි එක පැත්තක B කෙළවරෙහි මීටර් 0.5ක දුරකින් නිව්ටන් 4ක බලයක් යොදා තිබෙනවා. ඒ වගේම අනෙක් කෙළවරෙහි A කෙළවරෙහි මීටර් 0.4ක දුර්මාණයකින් තවත් X නමුන් හඳුන්වා ඇති බලයක් යොදා තිබෙනවා. අපෙන් අහනවා මෙහෙම දෙයක්. ඔබ හොඳට කියවල බලන්න. මෙම B කෙළවරෙහි 4N බරක් එල්ලුවහොත් ඒ නිසා හටගන්නා දක්ෂිණාවර්ත බලගූර්ණය කීයද කියලා. දැන් එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙහි දක්ෂිණාවර්ත බලගූර්ණය හොයන්න. දරුවනේ, අපි කලින් පාඩමේදී සාකච්ඡා කරා වගේ බලගූර්ණය හොයන්න ඔබ දන්නවා එක්තරා සම්බන්ධතාවයක්. ඒ තමයි යෙදු බලය වැඩි කරනවා බලයේදු ස්ථානයට විවර්තන ලක්ෂ්‍යයේ ඉඳලා තියෙන ලම්බ දුරෙන්. එහෙනම් අපි උත්සාහ කරමු. සඳහන්ව තියෙනවා නිව්ටන් 4 කියන බලය වැඩි කරනවා 0.5 කියන දුර ප්‍රමාණය. අපිට ලැබී තිබෙනවා නිව්ටන් මීටර් 2ක බලගූර්ණයක්. ඒ තමයි දක්ෂිණාවර්ත බලගූර්ණය. X කියන බලය මගින් වාමාවර්ත බලගූර්ණයක් ඇති කරනු ලබනවා. දණ්ඩ සමතුලිතව තිබෙන්න නම් වාමාවර්ත බලගූර්ණයයි මෙන්න මේ අප සඳහන් කළ දක්ෂිණාවර්ත බලගූර්ණයයි සමාන වෙන්න ඕන. එහෙනම් ඔබට තිබෙන්නේ X වල අගය සොයන්න වගේ අවස්ථාවක් දුන්නොත් ඔබට පුළුවන් දක්ෂිණාවර්ත බලගූර්ණය හෙව්වා වගේම බලය සහ දුර ගුණ කිරීමෙන් වාමාවර්ත බලගූර්ණය සොයන්න. දණ්ඩ සමතුලිතව තියෙන්න ඕන නම් පවතිනවා නම් මෙම දක්ෂිණාවර්ත බලගූර්ණයත් වාමාවර්ත බලගූර්ණයත් සමාන බව අප දන්නවා. එහෙනම් දරුවනේ, මෙවැනි ගැටලුවක් විසඳීමට අපිට කළ යුතු වන්නේ කළ හැකි වන්නේ දක්ෂිනාවර්ත බලගූර්ණයත් වාමාවර්ත බලගූර්ණයත් සමාන කිරීම පමණයි. එහෙනම් අප සමීකරණයක් යටතේ ඔබට පෙවෙනවා එම අවස්ථාව සඳහන් කොට තිබෙනවා. එහිදී x වලාගේ පහසුවෙන් ගණනය කළ විට අපට ලැබෙනවා නිව්ටන් පහක බලයක් අවශ්‍ය බව. හොඳයි දුවේ පුතේ, ඔබ මම රැඟගෙන යනවා මේ සමගම අපේ පසුගිය පාඩමකට. මම ඔබත් එක්ක සාකච්ඡා කළා පසුගිය දිනක. බලය යොදන ස්ථානයට ඇති ලම්බක දුර අඩුවන විට පැවති බලගූර්ණය ලබා ගැනීම සඳහා බලය වැඩි කිරීමට සිදුවන බව. මම හිතනවා මේ උදාහරණයත් එක්ක ඔබට එයත් පැහැදිලි වෙනවා. එක් පැත්තක දසම පහක මීටර් දුරින් නිව්ටන් 4ක් කෙල්ලා තබන විට අනෙක් පැත්තේ මීටර් දසම 4ක දුරින් ඊට වඩා වැඩි බලයක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඔබට පේනවා එය නිව්ටන් 5ක් බව. එහෙනම් දරුවනේ, ඔන්න අපි අපේ පාඩමේ එක් කොටසක් යටතේ සාකච්ඡා කරනු ලැබුවා මෙන්න මේ දේ. මම ඔබට නැවතත් මතක් කර දෙන්නම්. බලගූර්ණයක දිශාව සහ යම් බලගූර්ණයක් යටතේ වස්තුව සමතුලිතව තබා ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවක දරුවනේ දක්ෂිනාවර්ත බලගූර්ණයත් වාමාවර්ත බලගූර්ණයත් සමාන වෙන්න ඕන. එහෙම සමානව විතරයි එම වස්තුව එම නැත්තම් එම අපි විසින් සන්තුලනය කළ දණ්ඩ සමතුලිතව භ්‍රමණය නොවී පවතින්නේ. හොඳයි. අපේ සාමාන්‍ය ජීවිතේ ක්‍රියාකාරකම් වලදී සිදුවීම් වලදී අප මෙම සිද්ධිය හොඳින් අත්දකිනවා. ඔබ සිතන්න සීසෝවක සමදුරින් සිටින සමාන බරක් සහිත දෙදෙනෙකුට එම සීසෝව සමතුලිතව පොළවට සමාන්තරව තබා ගැනීමේ හැකියාව තිබෙනවා. එහිදී සීසෝව සමතුලිත පවතී නම් එක් පුද්ගලයෙක් වාමාවර්ත බලගූර්ණයක් ඇති කරනවා, අනිත් පුද්ගලයා දක්ෂිනාවර්ත බලගූර්ණයක් ඇති කරනවා. දරුවනේ, සීසෝව සමතුලිතව තිබෙන අවස්ථාවක අනිවාර්යයෙන්ම මෙම දක්ෂිනාවර්ත බලගූර්ණයත් වාමාවර්ත බලගූර්ණයත් සමාන විය යුතුයි. ඔබ හිතන්න මෙහෙම දෙයක්. මෙවැනි අවස්ථාවක එක පුද්ගලයෙක් සීසෝවේ යම් ප්‍රමාණයක් ඉදිරියට පැමිණිය හොත් ඔබට තේරුම් ගත හැකි අනිවාර්යයෙන්ම මෙතෙක් වේලා සීසෝවේ තිබූ සම්බරතාවෙ මිදී ඒක අසමතුලිත අවස්ථාව දක්වා පත්විය හැකි. ඒට හේතුව එක් පැත්තක ඉදිරියට ඒමේදී බලගූර්ණේ අඩුවීමක් සිදුවීම. ඔබ සිතා බලන්න, මෙවැනි අවස්ථාවක ඔබට තේරුම් ගත හැකිද කුමන පැත්ත පහත් වේද කියා? සාමාන්‍ය පිහිටුමේ සිටින දරුවාගේ පැත්ත පහත් වේද? එහෙම නැතිනම් ඉදිරියට පැමිණි දරුවාගේ පැත්ත පහත් වේද? සිතා බලන්න, ඔබ ලැබූ දැනුම අනුව ඔබට මෙවැනි දෙයක් තීරණය කිරීමේ හැකියාව තිබෙනවා. හොඳයි දරුවනේ, ඔබට මේ ප්‍රශ්නේ ඉදිරි කරමින් මම තවත් අවස්ථාවකට යොමු වෙන්නම්. මෙවැනි අවස්ථා කිහිපයක් විශාල ප්‍රමාණයක් අපට අත්දකින්න පුළුවන්. මම කලින් පාඩමක මේ සම්බන්ධව කතා කළා, ඔබත් සමඟ සාකච්ඡා කළා. ඒදී මම ඔබට කිව්වා මුරිච්චියනයක් ගැලවීමට ස්පැනරයක් පාවිච්චි කරන අවස්ථාවක අපට හැකිතරම් ස්පැනරේ කෙළවරින් අල්ලා බලයේ දුවොත් එම කාර්ය පහසුවෙන් සිදුවෙනවා. ඔබට මා සඳහන් කළා පහසුව කියලා අපට දැනෙන්නේ අඩු බලයක් කියන එක. එවිට දරුවනේ අඩු බලයක් යටද කරන නම් අනිවාර්යයෙන්ම අපි එම භ්‍රමණය කිරීමේදී ස්පැනරින් කෙළවරින් අල්ලා චලනය කළ යුතුයි. ඒ වගේම දරුවනේ තවත් අවස්ථාවක් අපි සාකච්ඡා කරමු. විල්බැරෝවක දමා ඔබට යමක් ඔසවාගෙන යම් දුරක් ගෙන යාමට සිදුවහොත් ඔබ විල්බැරෝවේ හැකි තරම් ඈතින් අල්ලා ඒ එසවීම පහසු වෙනවා. ඒට හේතුව විල්බැරෝවේ හැකි තරම් කෙලවරින් ඔබ බලයේ දූ විට විවර්තන ලක්ෂයේ සිට ඇති දුර වැඩිවන නිසා ඔබට යෙදීමට සිදුවෙන්නේ අඩු බලයක්. හොඳයි. දැන් දරුවනේ අප සාකච්ඡා කර දේ නැවත සාරාංශය සලකා බලමු. අපට බල ගූර්ණයක් යොදමින් වස්තුවක් භ්‍රමණය වන වස්තුවක් සමතුලිතව තබා ගත හැකි. මෙහිදී දක්ෂිනාවර්ත බලගූර්ණයක් වාමාවර්ත බලගූර්ණයක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. දක්ෂිනාවර්ත බලගූර්ණයත් වාමාවර්ත බලගූර්ණයත් සමාන වුවහොත් දරුවනේ අපිට පේනවා එහි සමතුලිත බවක් ඇතිවිය හැකි. අපි කියනවා ඒ වෙලාවට සම්ප්‍රයුක්ත බලගූර්ණේ බිඳුවක් කියලා. එනම් එහෙම නැත්තම් වස්තුව සමතුලිතයි කියලා. ඒ වගේම යම් හේතුවකින් මෙම බලගූර්ණයන් දෙකෙන් එකක් හෝ වැඩිවීමක් සිදු වුවොත් එතෙන් සිට සම්ප්‍රයුක්ත බලගූර්ණයක් පවතිනවා. එවිට වැඩි බලගූර්ණයේ දිශාවට එනම් වාමාවර්ත විය හැකි, දක්ෂිනාවර්ත විය හැකි. වැඩි බලගූර්ණයේ දිශාවට අනිවාර්යයෙන්ම වස්තුවේ භ්‍රමණයක් සිදුවිය යුතුයි. හොඳයි. එනම් අද අප 10 ශ්‍රේණිය දෙවන වාරයේ මෙම් පාඩමේ දැනට පාඩම් වාර 3ක් අවසන් කොට තිබෙනවා. අප නැවත හෙට දිනේද මේ ආකාරයටම ඔබ අප හමු වෙනවා. හෙට දිනේදී මම ඔබත් සමග සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. මෙම පාඩමේ අවසාන කොටස, ඒ කියන්නේ බල යුග්මයක් යෙදීම සම්බන්ධව. එනම් දරුවනේ, අද අප සාකච්ඡා කළ කරුණු විෂය කරුණු තවදුරටත් සනාථ කරගන්න ඔබට හැකියාව තිබෙනවා ඔබගේ පිළපොත අධ්‍යයනය කරන්න. එනම් අප අද මෙතනින් සමු ගන්නවා. නැවත වරක් හෙට උදෑසන අප නැවත හමුවෙමු මෙම් පාඩමේ ඉතිරි කොටස සමග. ඔබ සිල් දනාට සුබ දවසක්. ආයුබෝවන් කියා මා සමුගන්නවා.